그 화라리라리 사과야.
라타라집은 전무부니 낭카집은 위제부니 미 앞에 우다르고 마트부야이 마트부야이
අයිබෝවන් සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සිලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. දැන් නිරෝෂි හැම තැනම අපේ ජීවිතේ ගත්තම කලාව සම්බන්ධ වෙනවානේ. අපේ සාහිත්‍ය ඇතුලේ අපේ සංස්කෘතිය ඇතුලේ කලාව කියන එක අපේ ලේවලටම බද්ධ වෙච්ච දෙයක්. අපි සිංහල අවුරුදු කාලෙත් කලාව එක්ක තමයි ජීවත් වුනේ. අපි මේ එළඹෙන වෙසක් සමයේත් කලාව එක්ක තමයි අපේ සැරසිරි කටයුතු, එතකොට භක්ති ගීත ගායනා, තොරණ නිර්මාණයන් වැනි දේ සිදු කරන්නේ. හැබැයි බොහෝ දිනෙක මේ කලාවට විවිධ නිර්වචන දෙනකොට ඒ කලාවට කොහොමද හරි නිර්වචනය තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි කලාවට නිර්වචනයක් නැතිවුවත් කලාව මිනිසුන්ගේ හදවතට දැනෙන දෙයක්. අපි ඇසුහගෙන කලා නිර්මාණයක් ඇතුලේ රස විඳිනකොට ඒ නිර්මාණය අහනකොට අපිට දැනෙනවා, හැඟෙනවා ඒ අපේ කතාව කියලා. ඒ කලාව ඇතුලේ අපි ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒ නිසා කලාවට නිර්වචනයක් හොයනට වඩා අපි කරන්න ඕනේ ඒ කලාව විඳින එක, අපි කලාව අපිට සමීප කරගන්න එක. කලාව සමග ජීවත් වුණොත් ජීවිතයේ තියෙන ප්‍රශ්න, ජීවිතයේ තියෙන පරාජයන්, සිත් වේදනා වලට හොඳ ඔසුවක් විදිහට අපිට කලාව පාවිච්චි කරන්න පුළුවන්. දැන් පාසල්ේ අපි ඉගෙන ගන්න సౌందర్య విషయం තියෙනවා. ඉතින් ඒ సౌందర్య విషయం තුලින් නිර්මාණශීලී හැකියාවක් ඉස්මතු කරනවට වඩා ඉවසීමට, එතකොට දරා ගැනීම, ආදරය, මේ හැඟීම් සියල්ල નિවර්දිය පාලනය කරන්නේ කොහොමද කියන එක අපිට ඒ సౌందర్య విషయం තුලින් පාසල් යන කාලේ ඉඳන්ම උගන්වනවා. ජන සංගීතය ගත්තත්, නර්තනය ගත්තත්, රංග කලාව ගත්තත් මේ හැම දෙයක්ම තියෙන්නේ අපේ ජීවිත කතාවනේ. කලාවෙන් තොරව ඇත්තටම මිනිසාවෙන් කරන්න බෑ. ඉතින් ඔබත් ඔබේ ජීවිතයේ මේ කියවන කාර්යබහුල ජීවිතය තුළ කලාවත් සමග මදක් රැඳෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතෙත් ඔබ හිතනවට වඩා ලස්සන විදියට ඔබට ගත කරන්න හැකි වේවි. ඉතින් කලාත්මක සිතුවිලිත් එක්ක ආරම්භ කරමු ජන්මභූමි වැඩසටහන.
සවන් දී ලුරිය හඬ නැති
අන්තයට ඒමට බලාපොරොත්තු වෙන් හෝ දැනටමත් ඔබ මෙහි සිටිනවා නම් බොහෝ දෙනෙක්ට තමන්ගේ ඉතිරි වීසා බලපත්‍ර එහෙමත් නැත්නම් ස්ථිර පදිංචිය රෙසිඩෙන්සිය පිළිබඳව විවිධ ගැටලු ඇති බව අපි දන්නවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාලා මේ වෙනකොට රෙසිඩෙන්සියකට අප්ලයි කරලා වෙන්නත් පුළුවන්. ඉතින් අප්ලයි කරයින් පස්සේ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියන එක ඔබ දන්නවාද? ඉතින් ඒ පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ.
ඔව්, ඉතින් අද දවසෙත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මියත් එක්ක. ආයුබෝවන් ඔබතුමියට.
ආයුබෝවන් නිරෝෂි.
තරංග, අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ගොඩක් සුවිශේෂී දෙයක්. මොකද අපි හැම දවසකදීම කතා බහ කරන්නේ ඉමිග්‍රේෂන් රූල්ස් පිළිබඳව. එහෙම නැත්නම් අලුතෙන් පනවන රූල්ස් පිළිබඳව. ඉතින් අද දවසේදී මං හිතුවා අපි කතා කරමු කියලා කෙනෙක් රෙසිඩෙන්සි එක දානකොට මොන වගේ සූදානමක්ද වෙන්න ඕනේ. ඒ ප්‍රොසෙස් එක පිළිබඳව අපි කතා බහ කරමු. සමහර වෙලාවට ඒ ප්‍රොසෙස් එක පිළිබඳව මනා දැනුමක් කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ රෙසිඩෙන්සි දැම්මයින් පස්සේ ප්‍රොසෙස් වෙන්න දැම්මයින් පස්සේ කොහොමද ඒ පිළිවෙත් අනුගමනය කරන්නේ කියන එක. ඉතින් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරන්නට අපි මුලින්ම අහන්නේ රෙසිඩෙන්සි එකට අයදුම් කරන්න පළවෙනිම ගත යුතු පියවර මොනවද කියන එක.
රෙසිඩෙන්සි වීසා එකක් නිව්සීලන්ත වල ඇප්ලයි කරද්දී නිරෝෂි රෙසිඩෙන්සි වීසා වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කැටගරිස් වර්ග ගොඩක් තියෙනවා. SMC පොලිසි එකේ යටතේ තියෙනවා කැටගරිස් වර්ග. එතකොට ග්‍රීන් ලිස්ට් එක හරහද දැන් ඉස්සරහට එනවා ඇම්බර් ලිස්ට්, රෙඩ් ලිස්ට්, ටෙක්නිෂියන් ට්‍රේඩ් ඇන් ටෙක්නිෂියන් පාත්වේ එහෙම එහෙම කියලා එනවා. එතකොට කියාගිව පාත්වේද, ඒ වගේ තමන්ගේ මොන පාත්වේකද ඇප්ලයි කරන්න කියන එක අනුව තමයි අපි ප්‍රිපෙයා වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනියටම අපි බලන්න ඕනේ කොයි කැටගරි එකෙන්ද අපි එලිජිබල් කියන එක. ඉතින් ඒකෙදි තමන්ගේ ජොබ් එකට අදාළ ස්කිල් රික්වයර්මන්ට් එක මීට් වෙනවද, සහායකගේ සැලරි රික්වයර්මන්ට් එක මීට් වෙනවද කියන එක ප්‍රධානම බලන්න ඕනේ. ඒ අනුව තමයි අපිට කොයි කැටගරි එක හරහාද අපි ඇප්ලයි කරන්න ලේසිම විදිය කෝකද කියන එක බලන්න වෙන්නේ. ඒකට ඉතින් අපි සාමාන්‍යයෙන් ඇඩ්වයිස් කෙනෙක් හැටියට අපි මුලින්ම කරන්නේ ඒ කෙනාගේ වීසා එක චෙක් කරනවා. වීසා කැටගරි එකේ ඉන්න එතකොට එයාට තියෙන කන්ට්‍රැක්ට් එක, ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක සහ ක්වොලිෆිකේෂන් ඒ දේවල් එක්ක සැලරි රික්වයර්මන්ට් ඒවා මැච් වෙනවද කියන එක ඉස්සෙල්ලාම බලනවා. ඒ අනුව තමයි අපි සාමාන්‍යයෙන් ඇඩ්වයිස් කරන්නේ මේ කැටගරි එකෙන් ඔයාට දාන එක ලේසි කියන එක සහ තව කොච්චර කල් ඉන්න ඕනේද දාන්න රෙසිඩෙන්ස් ඇප්ලිකේෂන් එක කියන එක අපි ඇඩ්වයිස් කරන්නේ. ඉතින් මුලින්ම අර කිව්වා වගේ රෙසිඩෙන්ස් වීසා වල පළවෙනි පියවර වෙන්නේ තමන්ගේ ඇප්ලයි කරන ස්කිල් කැටගරි එක මොකද්ද කියන එක ඩෙන්ටිෆයි කරගන්න එක.
එතකොට තරංගා, දැන් අපි දන්නවා ITA එකක් ලැබෙනවා කියන එක. අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන ෆස්ට්ම පියවර තමයි ITA එක. ඉතින් මේ ITA එක ලැබුණායින් පස්සේ හැම ડોකියුමන්ට් එකක්ම අපි සබ්මිට් කරාට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක කොහොමද අපේ කේස් ඔෆිසර් කෙනෙක්ට assign වෙන්නේ? කොච්චර කාලයක් යනවාද? මේ පිළිබඳව අපි කතා බහ කරමු.
ITA එක ලැබිලා කියන්නේ නිරෝෂි ITA එක යන්නේ ගොඩක් වෙලාවට SMC point system එක යනකොටනේ. එතකොට EY එක දාලා ඒක ඉන්විටේෂන් එක ඇවිල්ලා අපි documents ටික ඔක්කොම ආයි submit කරාට පස්සේ එතන ඉඳන් as average time frame එක 10 weeks වගේ ගන්නවා case service කෙනෙක්ට allocate කරන්න. ඉතින් මුල් process එකටම up to 5 months වෙනකන් යන්න පුළුවන්. That ඒක තමයි සාමාන්‍ය average time frame එක. ඊට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියන එක immigration එක අතේ තියෙන්නේ. හැබැයි අපිට මේ time frame එක ඇතුලේ නම් application එක process වෙන්නේ ගොඩක් වෙලාවට අපිට complaint එකක් lodge කරන්න බෑ.
දැන් ඔබ මේ කියපු කාලව පිළිබඳව කතා බහ කරොත් මේ ගතවන කාලය තමන්ගේ job category එක අනුව වෙනස් වෙන්න පුළුවන්ද?
Case office කෙනෙක් allocate වෙන duration එක කාල පරිච්ඡේදය job category එක අනුව වෙනස් වෙනවද කියන එකට වඩා මට තේරෙන විදිහට ඒගොල්ලෝ apply කරන residence path එක අනුව වෙනසක් තියෙනවා. ඒ කියන්නේ straight to residence සහ work to residence ගත්තාම straight to residence applications වලදී ඉක්මනින්ම cases කෙනෙක් allocate වෙනවා කියන එක පෙනිලා තියෙනවා. ඉතින් application processing time frame එකත් මාරු quick කියලා පෙනිලා තියෙනවා. ඉතින් ඒක apply කරන path එක අනුව processing time frame වල වෙනසක් තියෙනවා කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ job category එකට වඩා. මොකද ගොඩක් වෙලාවට straight to residence applications වලදී registration එක සහ high qualification සහ high salary base කරගෙන ගොඩක් යන්නේ. එතකොට ඒ වේදී මං හිතන්නේ පොඩි priority එකක් දෙනවා කියලා තමයි පෙනිලා තියෙන්නේ.
ඒ වගේම තමයි තරංග දැන් case officer කෙනෙක්ට application එකක් පරීක්ෂා කරද්දී සාමාන්‍යයෙන් මතුවෙන්න පුළුවන් concerns මොනවද කියන එක පිළිබඳව අපි කතා බහ කරමු. මොකද මේ පිළිබඳව අපි දැනගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්. ඉතින් මේ අදාළ කෙනා ලබා දී තිබෙන තොරතුරු අනුව වෙනස් වෙනවා වෙන්න පුළුවන්. පොදුවේ මොන වගේ දේවල්ද ඔබ තුල ඔබ ඇත්තටම අත්දැකලා තියෙන ප්‍රශ්න?
සාමාන්‍ය case officer කෙනෙක් application එකක් චෙක් කරද්දී බලන පළවෙනි කාරණා දෙක තමයි නිරෝෂි හෙල්ත් එක මීට් වෙනවද කියන එක සහ කැරක්ට් එක මීට් වෙනවද කියන එක. එතකොට හෙල්ත් ඇන් කැරක්ට් කියන දෙකේ මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඉස්ලාම ඒක ක්ලියර් කරගෙන තමයි ඒගොල්ලෝ ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ඒ වගේමයි අනිත් concern එක applications වල බලන skillද මේ employment එක skillද කියන assessment එක. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ residency සහ application ඕනම application එකකදී ඒ ටික බලනවා. ඒගොල්ලන්ගේ previous health report එකක් දීලා තියෙනවා නම් ඒකත් එක්ක මේක validද, ඒතොර ඒකේදී මොන හරි තව further test ඉල්ලන්න ඕනේද, ඒ වගේ දේවල් සහ character එකක් ඒ කියන්නේ පොලිස් රිපෝට් වෙන රටවල ඉඳලා තියෙන ඒවා සහ තමන්ගේ country of citizenship එකේ පොලිස් රිපෝට් වගේ දේවල්. ඒ දේවල් එතකොට මොනවාම හරි කැරක්ට් එකේ ප්‍රශ්න තිබිලා තියෙනවද, drink driving එතකොට වෙන රටක මොනවා හරි දේවල් තිබිලා තියෙනවද, අන්න ඒ වගේ දේවල් චෙක් කරනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා ඇප්ලිකේෂන් එකක් ඩික්ලයින් වෙන්න තියෙන chances තියෙනවා. ඊට අමතරව ස්කිල් කියන කැටගරි එකට මෙව කියන්නේ ජොබ් එක ස්කිල්ද කියන එක බලනවා. ඒකට කොහොමද එයා මීට් වෙලා තියෙන්නේ, ඒ අදාළ රිකුවයර්මන්ට්ස් මීට් වෙලාද කියන එක. ඒ කියන්නේ හිතන්නකෝ ජොබ් එකට අදාළව ඩිග්‍රී එකක් ඕනේ කියලා තියෙනවා නම්, එහෙම නැත්නම් ජොබ් එකට අදාළ එක්ස්පීරියන්ස් එක අවුරුදු 3ක් 2ක් 5ක් ඒ වගේ ඉල්ලලා තියෙනවා නම් ඒ දේවල් මීට් වෙනවද කියන එක බලනවා. ඉතින් ගොඩාක් වෙලාවට ස්කිල් එකේදී අපි ජොබ් එකක් ස්කිල්ද කියලා බලන්න දෙන එවිඩන්ස් අඩු වෙනකොට ගොඩක් වෙලාවට ඒක ඉමිග්‍රේෂන් එක ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකෙන්ද තමන් ජොබ් එකට අදාළ තමන්ට තියෙන උපරිමම එවිඩන්ස් ටික ප්‍රොවයිඩ් කරන එක තමන්ගේ තියෙන රෙස්පොන්සිබිලිටි එකක්. ඒ කියන්නේ ටැක්ස් සමරි එකක්, බැංක් ස්ටේට්මන්ට් එකක්, පේ ෂීට්ස්, එහෙම නැත්නම් ඒ රටේ වෙන රටක වැඩ කරලා තියෙනවනේ ඒ රටේ අදාළ වීසා stamps එතකොට ඒ රටේ ඉන්න ගමන් කරපු ට්‍රේනින් ඒවා, එහෙම නැත්නම් වෙන මොනවා හරි ඒගොල්ලෝ ඒ කම්පිටිෂන් වලට ගියේ ඒවා මොනවා හරි එවිඩන්ස්, ඒ වගේ තමන්ට දෙන්න පුළුවන් උපරිම එවිඩන්ස් ප්‍රොවයිඩ් කරන එක තමන්ගේ තමන්ට තියෙන රෙස්පොන්සිබිලිටි එකක්.
තරංග දැන් කේස් ඔෆිසර්ට යම් ගැටලුවක් තිබුණයි කියලා කියමුකෝ. එතකොට අපි දන්නවා මේ PPI කියලා ලෙටර් එකක් අපිට ලැබෙනවා. ඉතින් මේ ලෙටර් එකෙන් කියන්නේ මොකද්ද? අපි දන්නවා potentially prejudicial information ලෙටර් එකක් තමයි එවන්නේ. මොකද්ද මේකේ තේරුම?
නිරෝෂි, දැන් ඔය PPI සහ RFI කියන දෙකම තියෙනවා. එතකොට PPI RFI කියන්නේ දෙකම එකම විදිහේ ලෙටර්ස්. ඉතින් ඒ ලෙටර්ස් වලදී සාමාන්‍යයෙන් රේස් කරන්නේ අපිට මේ ක්ලයන්ට් ප්‍රොවයිඩ් කරන ইনফরমේෂන් වලට වඩා වෙනස් සහ එක්ක නැත්තම් ඇඩිෂනල් ইনফরমේෂන් වගේක් ඉමිග්‍රේෂන් එක ගාව තියෙනවා නම් ඒ එතකොට ඒ දේවල් ඒගොල්ලන්ට ලෙටර් එකක ඇඩ්‍රස් කරලා එක්කන ඒගොල්ලන් කන්සර්න්ස් අහන්න පුළුවන් ක්ලයන්ට් ගෙන්. එතකොට ඒක පුළුවන් මිසින් ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොකියුමන්ට්ස් වල දීපු ඒවේ මොන හරි වැරදි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තර්ඩ් පාටි ইনফরমේෂන් එකක් ඒගොල්ලන්ට හම්බෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි ඇප්ලිකේෂන් එක දාලා දෙවෙනි ඇප්ලිකේෂන් එකේදී පළවෙනි ඇප්ලිකේෂන් එකේ දේවල් දෙවෙනි ඇප්ලිකේෂන් එකත් එක්ක මැච් වෙන්නේ නැති වෙලාවලදී අහන්න පුළුවන්. ඒ වගේ දේවල් එක සහ ඔය character waivers illanna character issues wage dewal etakota medical issues wage dewaluth PPI eke illanna letter eke dala yanna puluwan ekalonta.
මං හිතන්නේ මේ ප්‍රශ්නය හැමෝම දැනගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්, ඒ වගේම හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යම් හේකින් මේ රෙසිඩෙන්සි ඇප්ලිකේෂන් එක ඩික්ලයින් වුණොත් තරංග, එතනින් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවාද, නැත්නම් ඒ තීරණයට එරෙහිව අපිට අපීල් කරන්න අවස්ථාවක් තියෙනවද, කොහොමද මේක සිද්ධ වෙන්නේ?
රෙසිඩෙන්සි ඇප්ලිකේෂන් එකක් ඩික්ලයින් වුණාම නිරෝෂි අපිට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒකත් ඩිපෙන්ඩ් වෙනවා ඩික්ලයින් වුණ හේතුව අනුව. උදාහරණයක් විදිහට ඩික්ලයින් වුණේ තමන්ගේ දුන්න ඩොකියුමන්ට් එකක් ෆේක් හරි ෆෝල්ස් ඩොකියුමන්ට් එකක් හරි මිස්ලීඩින් ඉන්ෆර්මේෂන් එකක් නිසා හරි ඒ වගේ දෙයක් හින්දා නම් ඇත්තටම ආයි රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකක් දාන්න ඒ ඩොකියුමන්ට් එක හරි මොකක හරි ප්‍රශ්නයක් නිසා නම් ඩික්ලයින් වුණේ අපිට ආයි රීසබ්මිට් කරන්න ඇප්ලිකේෂන් එකක් තියෙන චාන්ස් එක හරි අඩුයි. හේතුව එතනදි කැරක්ටර් ඉෂුව එකක් එනවා. ඒ කියන්නේ මේක මෙතනදි ෆේක් ඩොකියුමන්ට් එකක් දුන්නා කියන එකත් එක්කලා කැරක්ටර් ඉෂුව එකක් රේස් වෙනවා. ඉතින් ඒක ඇඩ්‍රස් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඉතින් මොකද්ද කියන එක අනුව ඒක ඇඩ්වයිස් කරන්න වෙන්නේ. ඊට අමතරව ජෙනරල් ඩොකියුමන්ටේෂන් වල අඩුවක් හරි එහෙම නැත්නම් මොකක් හරි එක්ස්පීරියන්ස් එක මදිකමක් නිසා හරි එහෙම නැත්නම් මොන හරි රෙජිස්ට්‍රේෂන් එකක ප්‍රශ්නයක් නිසා හරි ඒ වගේ දෙයකින් ඩික්ලයින් වුණා නම් ආයි ඒ ටික හරි ගස්සගෙන අපිට ඒ ෆික්ස් කරගෙන ආයි රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක රිසබ්මිට් කරන්න පුළුවන්. න්ියුසීලන්ත ඇතුලේ යාගේ කරන්ට් වීසා එක වැලිඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකයි ටෙම්පරරි වීසා එකයි කියන්නේ දෙකක්. රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක දාන්නේ ටෙම්පරරි වීසා එකේ ඉන්න ගමන්නේ. එතකොට ඒ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක දැම්මා කියන එකේ තේරුම තමන්ගේ ටෙම්පරරි වීසා එකත් extend automatically extend වෙනවා කියන එක නෙවෙයි. එතකොට තමන් හැම වෙලෙම temporary visa එක හැම වෙලෙම extend කරගන්න ඕනේ residence application එකේ decision එක එනකන්. තමන්ගේ temporary application temporary visa එක ඉවර වෙන්නේ යනවා නම් ළඟක. ඉතින් ඒ වගේමයි නිරෝෂි, සාමාන්‍යයෙන් දැන් residence application එකක් දාලා තියෙන්නේ දාලා තියෙද්දි අපි temporary visa application එක extend කරා. හැබැයි ඒ එක්ස්ටෙන්ෂන් එකේ අතර ඇප්ලිකේෂන් එකේ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක ඩික්ලයින් වෙලා ආවා කියන්නකො. එතකොට තමන් ඉන්නේ ඉන්ටරිම් වීසා එකක නම් අපිට රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක ආපහු ඉක්මනින්ම දාන්න බෑ. අපි ටෙම්පරරි වීසා ඇප්ලිකේෂන් එකේ ඩිසිෂන් එක එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක ආයි රිසබ්මිට් කරන්න පුළුවන් වෙන්නේ. රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකක් ඩික්ලයින් වුණාම ආයෙත් තව ඔප්ෂන් එකක් තියෙනවා, අපීල් කරන්න පුළුවන් ඩිසිෂන් එකට අගේන්ස්ට්. ඒක වැරදි විදියකට නම් ඉමිග්‍රේෂන් එක ඩික්ලයින් වුණා කියන එක තමන් හිතනවා නම් අපීල් රයිට්ස් තියෙනවා තමන් වැලිඩ් වීසා එකක රටේ ඉන්නවා නම්. හැබැයි ওই කාරණාව අදාළ වෙන්නේ රටෙන් එළිය ඉන්න කෙනෙක්ට. මොකද රටේ එළිය ඉන්න කෙනෙක් ජොබ් ඔෆර් එක බේස් කරගෙන තමන් රෙසිඩන්ස් දාලා තියෙනවා නම් න්ියුසීලන්ඩ් වල ඒක ඩික්ලයින් වුණොත් එයාලට අපීල් රයිට්ස් නැහැ. ඉතින් එයාලට තියෙන්නේ ආයිත් අර ඩික්ලයින් වෙච්ච ග්‍රවුන්ඩ්ස් අනුව එකත් ඒකටත් හේතුව බලලා ඒ අදාළ ඩොකියුමෙන්ට්ස් ආය ෆික්ස් කරගෙන ඇප්ලයි කරන්න පුළුවන් ආය රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක.
ඒ වගේම තමයි තරංග අපි දන්නවා IPT එකකට අපීල් එකක් දාන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් ප්‍රොටෙක්ෂන් ට්‍රයිබුනල් කියන එකට. ඉතින් මේ සඳහා අපි මොන වගේ පදනමක් මතද අපිට අපීල් එකක් දාන්න පුළුවන් වෙන්නේ? ඒ සඳහා ප්‍රතික්ෂේප වී කොච්චර කාලයක් ඇතුළත මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ? මොන වගේ එකක් තුලදීද අපිට මේ වගේ එකකට අපීල් කරන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳව අපි කතා බහ කරමු.
IPT appeal එකක් දාන්න පුළුවන් අවස්ථා කිපයක් තියෙනවා. රෙසිඩන්ස් visa application එක ඩික්ලයින් වුණාම සහ deportation එක නෝටිස් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට against එහෙම නැත්නම් refugee and protection appeals ඒ වගේ categories කිපයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී IPT කියන්නේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් ප්‍රොටෙක්ෂන් ට්‍රයිබුනල් එකට අපිට ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරලා ඒ ඩිසිෂන් එකට අගේන්ස් තමන්ට තියෙන හේතු කාරණා ඉදිරිපත් කරලා ඒකට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඩික්ලයින් වෙලා 42 days ඇතුළත සබ්මිට් කරන්න ඕනේ කියලා තමයි රූල් එකේ තියෙන්නේ.
ඒ වගේම තමයි තරංග රෙසිඩෙන්සි වීසා ප්‍රතික්ෂේප වූ කෙනෙකුට තමන්ගේ රෙසිඩෙන්සි එක සඳහා යොමු වන රැකියාවට වෙනස් රැකියාවකින් නැවත ඉල්ලුම් කරන්න පුළුවන්ද? දැන් එක්සැම්පල් එකක් හැටියට ගත්තොත් අපි කරන රැකියාව අපි තමුකෝ යම් කිසි මැනේජර් රෝල් එකක් කරනවා. නමුත් අපි දැන් වෙනම ඉන්ඩස්ට්‍රි එක මැනේජර් රෝල් එකක් කරොත් අපිට පුළුවන්ද නැවත ඉල්ලුම් කරන්න?
නිරෝෂි, රෙසිඩෙන්ස් වීසා එකක් ඩික්ලයින් වෙලා එක කැටගරි එකකින් ඊට පස්සේ වෙන ජොබ් කැටගරි එකකින් ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට ඇත්තටම උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ ඒක ටිකක් ලොකු ඒරියා එකක් ඩිස්කස් කරන්න ඕනේ. කෙටියෙන් උත්තරයක් දුන්නොත් පුළුවන්. ඒකට ඒක පුළුවන් වෙන්න පුළුවන් වෙන්නේ ඒ දෙවෙනි ජොබ් එකේට අදාළ රික්වයර්මන්ට්ස් ටික මීට් වෙනවා. මීට් වෙලා තියෙනවනම් ඒ කියන්නේ සැලරි රික්වයර්මන්ට්ස්, ක්වොලිෆිකේෂන් රික්වයර්මන්ට්ස්, ඒතර ස්කිල් රික්වයර්මන්ට්ස් ඒ දේවල් මීට් වෙලා තියෙනවනම් පුළුවන්. ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් විදියට රෙසිඩන්ස් එක දාලා එක ඩික්ලයින් වෙලා යම් කාලයක් ගිහිල්ලා කෙයාගිව කෙනෙක් විදියට එයා රෙසිඩන්ස් දානවනම් එයා ඒ කෙයාගිව පාත් එකේදී ඒ තියෙන කරුණු කාරණා සම්පූර්ණ කළා නම් එයාට රෙසිඩන්ස් එක දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ.
තරංග, කෙනෙක් වසරකට අඩු කාලයක් යම් සේවා ස්ථානයක සේවය කරලා වෙනත් ස්ථානයකට සේවයට යන අවස්ථාවකදී ඒ පුද්ගලයාට පුළුවන්ද කලින් ලබාගත් සේවා කාලයට අලුත් සේවා කාලයක් එකතු කරන්න පුළුවන්ද කියන එක දැනගන්න මං කැමතියි. එසේ එකතු කර හැකි නම් එය එකම රැකියාවම වෙන්න ඕනද? ඒ කියන්නේ තමන් කලින් කරපු රැකියාවම වගේ එකක් වෙන්න ඕනද කියන එකයි මෙතන අහන්නේ.
ඕනේ රෝෂි, අපිට තැන් කීපයක එක්ස්පීරියන්ස් එක කම්බයින් කරන්න පුළුවන්. ඒකෙදිත් බලන දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට 2025 ජනවාරි වල වැඩ පටන් අරගෙන ඊට පස්සේ ආයි මීඩියන් වේජ් එක වෙනස් වුණාට පස්සේ වෙන තැනක ආයි ජොබ් එක පටන් ගත්ත කෙනෙක්ගේ ඊළඟ ජොබ් එකෙත් එක්ස්පීරියන්ස් එක අරකට ඇඩ් කරන්න පුළුවන්. ඒ දෙකේදීම එයා ඒ අදාළ ඒ ජොබ් එක පටන් ගත්ත වෙලාවේ මීඩියන් වේජ් එකේ ඉඳලා තියෙනවා. ඒතකොට පළවෙනි ජොබ් එකේ මීඩියන් වේජ් එකේ ආ ඉඳලා තියෙනවා. සහ එක ස්කිල් ලෙවල් 1 2 3 ලෙවල් එකක් නම් ඒ කැටගරි එක සහ ඊළඟට එයා ජොබ් එක මාරු කරලා තියෙනවා නම් මාස 7 8කට පස්සේ එතකොට මීඩියන් වේජ් එක නිව්සීලන්ඩ් වල වෙනස් වෙලා තියෙනවා නම් ඒ අලුත් ජොබ් එකේ පටන් ගන්නකොටත් එයා ඒ වෙලාවේ නිව්සීලන්ඩ් වල මීඩියන් වේජ් එකේ ඉඳලා තියෙන්න ඕනේ. සහ ස්කිල් ලෙවල් 1 2 3 රෝල් එකක් වෙන්න ඕනේ. එතකොට මේ දේවල් කම්බයින් කරන්න ඉඩ දෙනවා. හැබැයි මේ ජොබ් එකට අදාළ ස්කිල් රික්වයර්මන්ට් එක මීට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එකෙන් හෝ එක්ස්පීරියන්ස් එකෙන් මීට් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක ස්කිල් කියලා කවුන්ට් කරන්නේ.
සිනාව නිත නැවතුනුදා ඔබේ කතාල සිත නැවතුනුදා ප්‍රේමය හැඳින් නෙමි ප්‍රේමය හැඳින් නෙමි මේලුතලයේ
දවසේදීත් අපි මොටිවේෂන් එකක් ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඉතින් මම හිතන්නේ අපේ ජන්ම භූමියත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන කෙනෙක් තමයි අද දවසේදීත් ඔබට මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඊ වෙන කවුරුත් නෙවෙයි ලංකා ප්‍රොෆෙෂනල් කෑගිවින් හි ඇසෝසියේෂන් හි සභාපති, ඒ වගේම ලංකා ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් ඇසෝසියේෂන් හි සභාපති, ලංකා ඖෂධ වෘත්තික ඇසෝසියේෂන් හි සභාපති PSR බුද්ධික තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ.
හලෝ නිරෝෂි, අදත් අපි වැදගත් සාකච්ඡාවකට මුල පුරන්නයි යන්නේ. ප්‍රධාන වශයෙන් අපිට මොටිවේෂන් එක කියන එක හැමෝටම අවශ්‍යයි. මොටිවේෂන් එක අවශ්‍ය කියන්නේ දැන් මේ වෙනකොට විශාල කාර්ය බහුල ජීවිතයක් අපි හැමෝම ගත කරන්නේ. ඉතින් අපිට ගොඩාක් මාංශි, ඒ වගේම ගත්තොත් අපේ බ්‍රේන් එක ක්‍රියාත්මක කරන්නේ හැම වෙලෙම අපිට විවේකයක් දෙන්න. ඉතින් අපිට එහෙම විවේකයක් ගන්න අවශ්‍යයි. නමුත් අපිට හැම වෙලෙම අපිට හාන්සිලා ඉන්න බෑ. මොකද සාමාන්‍යයෙන් අපි මාන්සි වෙන්න ඕන කාලේ අපිට හාන්සි වෙන්න බෑ. ඉතින් අපිට නැත්තම් අපිට වෙන්නේ හාන්සි වෙන්න ඕන කාලේ අපිට මාන්සි වෙන එක. ඉතින් අද ඒක ගොඩක් දුරට අපිට බලන්න පුළුවන්. අද අපේ අම්මා තාත්තලා ඒගොල්ලන්ට සැනසීමක් නෑ. ඒගොල්ලෝ අද සැහැයෙන මාන්සි වෙන, ඒගොල්ලන්ට විවේකයක් නෑ. ඉතින් ඒකට වෙන්න හේතුව තමයි හැම වෙලෙම කියන්නේ අපි ජීවිතේ අපිට එන ඔපචුනිටීස් අපි අනිවාර්යයෙන්ම ඒවා ලබා ගන්න ඕනේ. මම හැම වෙලෙම කියන දෙයක් තමයි රෙඩ් කාර් තියරි එක. රෙඩ් කාර් තියරි එක කියන්නේ ඔබට අද දවසේ ඔබ වාහන රතුපාට වාහන කීයක් දැක්කද, ඔබට කියන්න පුළුවන් ඔබ අද දවසේ රතුපාට වාහන කීයක් දැක්කද කියලා. ඉතින් ඇත්තම ඔබගෙන් ඔබගේ පිළිතුර තමයි මම දන්නේ, මම දැක්ක, මම ගණන් කරේ නැහැ කියන එක. නමුත් ඔබට හැම රතු දකින්න හැම රතුපාට කාරකටම ඔබට යම් කිසි මුදලක් දෙන්නම් කියලා කිව්වනම් ඔබ අනිවාර්යෙන් ඒක ඕනකමින් බලනවා. අන්න ඒක තමයි ජීවිතය කියන්නේ. අන්න ඒකයි අපිට ඕන තරම් ඔපචුනිටීස් ඉස්සරහට එනවා. අපිට ඕන තරම් ඔපචුනිටීස් ගලාගෙන එනවා. දවස ගානේ අපිට ගලාගෙන එනවා. නමුත් අපි මේ ඔපචුනිටීස් ගොඩාක් දේවල් මගහර ගන්නවා. ඒකට හේතුව අපිට අපේ සමානට කම්මැලිකම් වෙන්න පුළුවන්, නොයෙක් හේතුන් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ඔපචුනිටීස් අපිට පුළුවන් නම් සතියක් ඇතුළත අපි අපිට ආපු ඔපචුනිටීස් එක ලියාගෙන කාලසටහනක් හදාගෙන මම මේක මම මිස් කරගත්ත නෑ, මම මේකට සමානට ඔබට වැදගත් කෝල් එකක් වෙන්න පුළුවන්, ඔබ ඒක මිස් කරනවා, ඔබ කාර්ය බහුල හන්දා. නමුත් ඔබට පුළුවන් නම් ඒ ආපු ටෙලිෆෝන් කෝල් එකට වෙලාවක් අරගෙන කෝල් කරලා ඒකත් එක්ක ඩිස්කස් කරලා යම් කිසි ඔපචුනිටි ගන්න ඒකට වැඩ කරන්න, ඒක හරි වටිනවා. අපිට ගොඩාක් ඔපචුනිටිස් එනවා. සෑම දිනාටම මේ විශ්වයේ ඔපචුනිටිස් එනවා. නමුත් අපි ඒවා ගොඩාක් දේවල් මිස් කර ගන්නවා, රයිට්? මම අද ගොඩාක් වැදගත් කරුණු ටිකක් කතා කරන්න යන්නේ. ඔබ අහලා තියෙනවද දන්නේ මේ විනාඩි දෙකේ නීතිය සම්බන්ධව? මේ මොකද්ද මේ විනාඩි දෙකේ නීතිය? මේ විනාඩි දෙකේ නීතිය කියන්නේ තාමත් වැදගත්ම දෙයක්. අපිට එදිනදා ජීවිතයේ අපේ ජීවිතයේ ජයග්‍රහණය කරගන්න පුළුවන් දේවල් ටික. අපේ මේ බ්‍රේන් එක හැදිලා තින්නේ අපිට රෙස්ට් එකක් දෙන්න හැම වෙලෙම. බ්‍රේන් එක හැදිලා තින්නේ, යා හැදිලා තින්නේ අපිට රෙස්ට් එකක් දෙන්න, රයිට්? ඉතින් මේ බ්‍රේන් එකේ ගොඩක් දේවල් තියෙනවා. බ්‍රේන් එක ඇත්තටම අපි වහගෙන ඉන්නවා. ඉතින් මේ අපි හිතන්න උදාහරණයක් අපි ගමු. අපිට තියෙනවා පැයක වැඩ. හිතන්න අපිට ගේ පිරිසිදු කරන්න තියෙනවා. මේ ගේ පිරිසිදු කරන්න තියෙනවා. මට මේකට පැයක් යනවා. ඔබ මොකද්ද කරන්නේ? ඔබ ඒ වෙලාවේ ඔබ සමහර වෙලාවට ඔබ මොබයිල් ෆෝන් එක යූස් කරගෙන ඉන්න පුළුවන්. සමහරට ඔයා ෆේස්බුක් එකේ ඉන්නේ, එක්කෝ ටික්ටොක් බලනවා, රයිට්? ඔබට දැන් මේ වැඩේට එන්ටර් වෙන්න හරීම කම්මැලි. ගේ අතුගානේ වැඩේට එන්ටර් වෙන්න හරීම කම්මැලි. එක කරන්නත් ඕනේ වෙලාවෙ. මොකද ඔබ හැම වෙලෙම ඔබගේ මයින්ඩ් එක රිලැක්ස් එක, ඔයාගේ බ්‍රේන් එක වාට රිලැක්ස් එකක්ම තමයි දෙන්න හදන්නේ. ඔයා තව තවත් Facebook එකේ, ඕ TikTok වල ෆෝන් එකේ ඉන්නවා. නමුත් ඔයාට වැඩේට එන්ටර් වෙන්නම හිතෙන්නේ නැහැ. නමුත් ඔබ පුළුවන් තරම් වීරය අරගෙන විනාඩි දෙකක් අතු ගන්න බලන්න. කොහොමාරි ඔබට සමාලයට කොස්ස තියෙන්න පුළුවන්. ඔබ ඉස්සරහා ටක් ගාලා කොස්ස අරගෙන විනාඩි දෙකක් අතු ගන්න. ඔබ කවදාවත් කොස්ස බිමින් තියන්නේ නැහැ. ඔබ අර ගේ විතරක් නෙමෙයි සමාලයට ඔබේ මිදුලත් ඔබ අතු ගායි. මෙන්න මේකට තමයි වැඩකට, මූලික වැඩකට අපිට විනාඩි දෙකේ නීතිය කියන්නේ. ඒ වැඩේ විනාඩි දෙකකට හරි පටන් ගන්න. විනාඩි දෙකකට පටන් ගන්න ඔයා කවදාවත් එතනින් යාට එක නවත්තන්නේ නැහැ. එක දිගටම කරගෙන යනවා. මේක තමයි ජීවිතේ අපිට අපේ බ්‍රේන් එකට අපේ බ්‍රේන් එක අපිට දීලා තියෙන්නේ ඇත්තම රෙස් කරන්න. නමුත් අපි හිතන්න තව උදාහරණයක් අපි ගමු. ඔබට තියෙනවා හෙට විභාගයක්. ඔබ අනිවාර්යෙන් ඔබට පාස් පේපර්ස් හරි මොන හරි බලන්න දෙනවා. ආඩ මාර කම්මැලි ඒක කරන්න. මම නැවතත් කියනවා විනාඩි දෙකක් අරගෙන මුල් පිටු දෙක හරි තුන හරි හොඳට කියවත්. ඔයා දන්නේම නැතුව ඒ පොතම කියවන. මෙතන තමයි විනාඩි දෙකේ නීතිය කියන්නේ. ඉතින් මම හැම වෙලේම ඔයගලන්ට කියන්නේ ජීවිතේ ඕනම වැඩකට අපිට එන්ටර් වීම, පටන් ගැනීම තමයි ඉතාමත් අමාරු. ඔබට පටන් ගත්තට පස්සේ ඔබ ඒක අතාරින්නේ නැහැ. ඒකට අපි කියනවා විනාඩි දෙකේ නීතිය. ප්‍රථම විනාඩි දෙක හරිම ඔබට ඉම්පෝර්ටන්ට්. ඉතින් මේ වගේ අපේ බ්‍රේන් එකට ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. බ්‍රේන් එකේ අපි තව පොසිටිව් පැත්තක් ගත්තොත් ඔබ දන්නවා ඇති බ්‍රේන් එක හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයාට අහුම්කම් දෙනවා. එයා කරන්නේ ඔයා හිතන දේ. ඔබ මොන හරි නෙගටිව් දේවල් ඔබ අපි කියන්නේ ඔය නෙගටිව් දේවල් හිතන්න එපා කියලා හේතුව බ්‍රේන් එක හැම වෙලෙම ඔයාව අහගෙන ඉන්නේ. The brain can hear you, feel you. ඉතින් එතකොට එතනදී වෙන්නේ ඔබ යම් කිසි පොසිටිව් දෙයක් හිතනවා නම් ඒ පොසිටිව් දේම තමයි වෙන්නේ. මම පොඩි උදාහරණයක් කියන්න. ඔබ හිතන්න ඔබ වාහනයක් vehicle එකක් drive කරගෙන යනවා පාරේ. ඉතාමත් කාර්ය බහුල වෙලාවක්, traffic වෙලාවක්. ඔබ ඉතාමත් බියෙන් මේ වාහනේ drive කරගෙන යන්නේ. ඔබ නිතරම හිතනවා මේ වාහනේ කොයි වෙලාවක හරි තවත් වාහනයක හරි මුකේ හරි crash එකක් වෙයි කියලා හිතාගෙන යන්නේ. ඔබ බලන්න අනිවාර්යෙන්ම යම් කිසි පොඩි ඩැමේජ් එකක් හරි වාගේ vehicle එකට වෙනවා. සමහර වෙලාවට ඔබ මේ ට්‍රැෆික් එකේ හොඳට drive කරගෙන යන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඔබ ට්‍රැෆික් නැති තැනකදී සමහර වෙලාවට ගෙදර gate ළඟදී හරි වාහනයක් වෙනවා. මේක ඇත්ත කතාවක්. මොකද වාගේ brain එක නිතරම මේ වාහනේ හැප්පෙයිද කියලා ඒ brain එක නිතරම ඒක තමයි යාට feel වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒ වාහනේ කොහේ හරි සමහර දවස්වල මේ දවසේ ඒ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඊළඟ දවසේ හරි ඔක අනිවාර්යෙන් පොඩි ක්‍රෑෂ් එකක් හරි වෙනවා. ඉතින් ඒක තමයි බ්‍රේන් එක අනිවාර්යෙන්ම අපිට ෆීල් වෙනවා කියලා. ඒ කියන්නේ අපි හැම වෙලෙම කියන්නේ පොසිටිව් දේවල් හිතන්න කියලා. මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක සෑහෙන බලපානවා ඔයගොල්ලන්ට ජීවිතේ. ඔබ අහලත් මේ විශ්ව මාතාවගෙන් හැම වෙලාවෙම උදේ පාන්දර ඔබ නැගිටලා ඉල්ලන්න අද දවසේ සුබ දවසක් වේවා කියලා. මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ ඇත්තටම සැහෙන බලපාන දෙයක්. ඒ කියන්නේ ඔබ හැම වෙලේම පොසිටිව් දේවල් හිතන්න ඕනේ, පොසිටිව් දේවල් කරන්න ඕනේ. අර මම විනාඩි දෙකේ නීතිය පවා එකයි කිව්වේ, කාලේ නාස්ති කරන්න එපා. ඕනම වැඩකට එන්ටර් වෙන්න ප්‍රධාන පළමු විනාඩි දෙක. ඉතින් ජීවිතේ හරි වටිනවා මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් කියන එක. මොකද ඔබගේ බ්‍රේන් එක හැම වෙලේම ඔබව අහගෙන ඉන්න නිසා ඔබ හැම වෙලේම පොසිටිව් දේවල් හිතන්න. ලෝ පැට්‍රැක්ෂන් එකේදී මිනිස්සු වාට මාරු විතර ආදරය කරනවා, සත්තු වාට ගොඩාක් ආදරය කරනවා, රයිට්? මොකද ඔබට ලෝ පැට්‍රැක්ෂන් එක හොඳටම තියෙනවා නම් හොඳම උදාහරණය තමයි චූටි ළමයි වාට මාරු විතර ආදරය කරනවා. සත්තු ඔයා ළඟට එනවා, හරිම ආදරේ, වාට කන්ට්‍රෝල් වෙනවා. විශේෂයෙන් ගෙදර ඇති කරන සුනික වෙන්න පුළුවන්, පාරේ ඉන්න සුනික වෙන්න පුළුවන්, පූස වෙන්න පුළුවන්, රයිට්? ඔබට ගොඩාක් දුරට ළං වෙනවා. ඒක වාගේ හොඳටම ලෝ ප්‍රැට්‍රැක්ෂන් එක තියෙනවා. මිනිස්සු හරි කැමති ඔයා එනවනම්, ඔයා ළඟ ඉන්නවනම් වාට ඒගොල්ලන්ට ලොකු ධෛර්යයක් මොටිවේෂන් එකක් තියෙනවා ඉන්නවනේ. ඒ කියන්නේ වාගේ ලෝ ප්‍රැට්‍රැක්ෂන් එක ඇත්තම හොඳයි. රයිට් ඉතින් ඒක ගොඩක් දුරට ජීවිතේ බලපානවා ඒ වගේම මට තව කරුණක් කියන්න තියෙනවා මේ මං කියපු දේවල් වලට හාත්පසින්ම වෙනස් දෙයක් මම එකයි කිව්වේ මම අද දවසේ මාත්‍රා කිහිපයක් ගැන කතා කරනවා නිරෝෂි රයිට් එකක් තමයි නිරෝෂි දැන් අපි ගොඩාක් මාංශ වෙලා මුදල් හම්බ කරනවා ඉතාමත් උදේ ඉඳන් රෑ වෙනකම්ම මාංශලා ගොඩාක් මාංශලා මුදල් හම්බ කරන්න යනවා ඒ කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ අපි මුදල් පසුපස හඹා යනවා මුදල් පසුපස හඹා යෑමක් තමයි මේ වෙන්නේ ඇත්තට අපි කවුරුත් හිතන්නේ නැහැ මුදල් අපි පසුපස එන විදියක් ගැන අපි හැම වෙලේම මුදල් පසුපස යනවා මිසක් මුදල් ආපසු අපේ පස්සේ එන විදියක් ගැන අපි හිතන්නේ නැහැ මම මේකට කියන හොඳම උදාහරණය තමයි ඔබ හිතන්න අපි ගමු හાર્ට් සම්බන්ධව ස්පෙෂලායිස්ඩ් වුණ ડોක්ටර් කෙනෙක් කාඩියොලොජිස්ට් කෙනෙක් කියලා අපි කියනවා රයිට් ඔහු ඉතාමත් හොඳට ඔපරේෂන්ස් කරනවා ඔහු හොඳට ඉගෙනගෙන ඒ පිළිබඳව ස්පෙෂලායිස්ඩ් කෙනෙක් කාඩියොලොජිස්ට් කෙනෙක් ඉතින් ඔබ හිතන්න ඔහුට මුදල් පසුපස යන්න අවශ්‍යතාවයක් නැහැ ඔහු හොඳ ස්කිල් එකක් ඔහු ඩෙවලොප් කරගෙන තියෙනවා ඔහු ඒ හරහා ඔහුගේ සක්සස් රේට් එක 90%කට වැඩිය වැඩි එතකොට ඔහුගේ චැනල්ස් වලට එන්න ඔහුට ඔහු හම්බෙන්න අපොයින්ට්මන්ට් දාන්න මිනිස්සු විශාල වශයෙන් විශාල සටනක් දෙනවා ඇති. එතකොට ඔහු මුදල් පස්සේ යන්න ඕනේද? අවශ්‍ය නැහැ. ඔහුට මුදල් පස්සෙන් එනවා. මුදල් ඔහු පසුපස එනවා. මොකද ඔහුගේ ස්කිල් එක අන්ද. ඔහුගේ විශාල හොඳ ස්කිල් එකක් තියෙන අන්ද මුදල් ඔහු පසුපස එනවා. ඒ වගේම තමයි. ජීවිතේ ඔබ මුදල් පස්සෙන් යන්නේ නැතුව මුදල් ඔබ පසුපස එන්න නම් ඔබ හොඳ ස්කිල් එකක් ඩෙවලොප් කරන්න ඕනේ. හැමෝම කරන දෙයක් නෙමෙයි. රයිට් මං කියන්නේ එකම එක ස්කිල් එකක් කියලා මල්ටිපල් ස්කිල් එකක් වාට ගන්න පුළුවන්. වාට උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ ජීවිතේ ඔබට සමහර දේවල් තියෙනවා ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. ස්කිල් ගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කරන්න කියන්නම්. ජෙම් පිළිබඳව. ජෙම් පිළිබඳව ඔබ ජෙම් පිළිබඳව ඔබ යම් කිසි දැනුමක් ගන්නවා. රයිට් ඔබගේ එදිනදා ජීවිතයේ ඔබ මොන හරි ඩිග්‍රියක් ඇති මාස්ටර් එකක් ඇති ඔබ accountant කෙනෙක් හැටියට වැඩ කරන වෙන්න පුළුවන් HR කෙනෙක් හැටියට වැඩ කරන වෙන්න පුළුවන් ඊට අමතරව ඔබ ජෙම් පිළිබඳව ස්කිල් එකක් ඔන්ලයින් කෝස් එකක් හරි කරලා ජෙම් පිළිබඳව හදාරන ස්කිල් එකක් ගන්න. කලම මේක ඔබ කරන්නේ ඔබට හැකි සෑම අවස්ථාවකදීම ඔබට පුළුවන් යම්කිසි පොඩි මුදලක් ඒකට ඉන්වෙස්ට් කරලා ජෙම් ගන්න. ඒකට ඔබට කාගේ හරි සපෝට් එකක් ගන්න පුළුවන් මේ පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අරගෙන ඔබ තව තවත් ඒක ප්‍රගුණ කරනවා මේක ප්‍රගුණ කරලා ඔබ දැන් හොඳට ජෙම් පිළිබඳවත් දන්න කෙනෙක් එතකොට ඔබට ස්කිල් දෙකක් තියෙනවා රයිට් එතකොට අපි මෙහෙම යනකොට ඔබට පුළුවන් ඔබට ඔබගේ ස්කිල් එක තව ටිකක් ඩෙවලොප් කරලා ඔබට ඒකෙන් තව මුදල් හම්බ කරන්නත් පුළුවන් සමාජයට මිනිස්සු යම් කිසි පිරිසක් ඔයා වටා රොක් වේ. අනේ මෙයාගේ ජෙම් තියෙනවා ආ මෙයාගෙන් අහගන්න මෙයාට ජෙම් පිළිබඳ දැනුමක් තියෙනවා. එතකොට දන්නේම නැහැ ඔබ පසුපස මිනිස්සු තව කණ්ඩායමක් එකතු වෙනවා. එතකොට ඔයාගේ ස්කිල් එක හන්ද තව ඇඩිෂනල් ස්කිල් එකක් ඔය ඩෙවලොප් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ මුදල් පසුපස යන්න නෙමේ මුදල් ඔබ පසුපස එන විදිහේ දේවල් ටිකක් කරගන්න. රයිට්? එතකොට ඔබ දන්නේම නැහැ ඔබ පෝසත්ෙක් බවට පත් වෙනා වගේම ඔබගේ ඔබට හොඳ එනර්ජි එකක් එනවා වෙනදට වැඩිය මොකද ඔබ ඔබෝ ෆේමස් වෙලා ඔබෝ ඩිමාන්ඩ් වෙලා දැන් මොකද මේ ඩිමාන්ඩ් වෙන හේතුව ඔබ අලුත් ස්කිල් එකක් අරගෙන අනිත් අයට නැති හැම වෙලෙම මම කියන දෙයක් තමයි කාටවත් හැමෝම කරන දේවල් කරන්න එපා සාමාන්‍ය අපි ඉංග්‍රීසි වලින් කියන ට්‍රැවල් ඇන්ඩ් අන්එක්ස්ප්ලෝඩ් පාත්වේ හැමෝම එක්ස්ප්ලෝ කරපු පාත් එකක් නෙමෙයි තමන්ගේම පාත් එකක් හදාගන්න කියන එක. ඉතින් හැම වෙලෙම ස්කිල් ටිකක් අලුත් ස්කිල් හදාගත්තට පස්සේ ස්කිල් හරහා ඔබට ගෙදරටම ඔබ හොයාගෙන මිනිස්සු වෙයි. ඒක තමයි ඔබ කරන්න ඕනේ. ඉතින් ඒක හරි වටිනවා ජීවිතේට අලුත් ස්කිල් ඉගෙන ගන්න එක. ඉතින් නිරෝෂි මම හැම වෙලෙම කියන දෙයක් තමයි මේ හැමදේම කරන්න අපිට මොටිවේෂන් එක අවශ්‍යයි. අපිට අපි හැම වෙලෙම මම නැවතත් කියනවා මේ දුරකථනය කියන එක පොඩ්ඩක් යූස් කිරීම නවත්තලා අපි කොලයක් පෑනක් අරගෙන මට මොනවද කරන්න පුළුවන් මම මොනවද තව ඉගෙන ගන්න ඕනේ අලුත් දේවල් කියලා අපිට පුළුවන් නම් ඒ දේවල් 10ක් විතර ලියලා අපි ඒවට මාන්සි වෙන්න ගොඩක් කැපකිරීමක් කරන්න වාගේ ජීවිතේ වාට සාර්ථක වෙන්න ඕන. මනුස්සයෙක්ගේ සාර්ථකත්වය කියන එක මනුස්සයෙකුට අනිවාර්යයෙන් ළඟා කරගන්න පුළුවන්. ඒක කරගන්න හැටි තමයි මම මේ කිව්වේ විනාඩි 10 නීතිය අලුත් ස්කිල් ලබා ගන්න එක. රයිට්. ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් හරිම වටිනවා ජීවිතේ. මොකද ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ හැම වෙලේම බ්‍රේන් එක අපි කියන දේ අහගෙන ඉන්නවා. එයා වැඩ කරන්නේ අපිට අපේ බ්‍රේන් එක කියන විදිහට බ්‍රේන් එකට ඇහෙන විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට වටිනවා අපේ ජීවිතේ සිතුවිලි කියන එක හරිම වටිනවා ජීවිතේ. මේ සිතුවිලි වලින් තමයි අපේ ජීවිතේ ඉස්සරහට වෙනස් වෙන්නේ නිරෝෂි. ඉතින් මම මේ දේවල් සැහැන වශයෙන් කතා කරන කෙනෙක්. ජීවිතේ අඩු වයසකින් ජීවිතේ අන්එක්ස්ප්ලෝඩ් පාත් එකක් හොයාගෙන ඉදිරියට ආපු කෙනෙක්. මං ගැනත් මම කිව්වොත් මම ඩිමෙන්ෂියා ස්පෙෂලයිස් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මගේ මම හෙල්ත් කෙයාර් බ්‍රැක්ග්‍රවුන්ඩ් එකකින් ආපු කෙනෙක් නෙමෙයි. නමුත් අද කෙයා ගිවින් කියන වෘත්තිය ඉතාමත් මොඩර්න් විදියට උගන්නලා ලෝකෙට විශාල වශයෙන් කෙයා ගිවස් ලැබී කරන කෙනෙක්. ඉතින් අද න්‍යූසිලන්ඩ් වලත් මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඔබ දන්නවා ඇති ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ට් හන්දා ඩොක්ටර් කියන රැකියාව නැති වීගෙන යනවා. AI ඩොක්ටර්ස්ලා ඉස්සරහට එනවා. තව අවුරුදු 3ක් ඇතුළත එලන් මාස්ක් කියනවා ඩොක්ටර්ස්ලා නැති වී යයි, වඳ වෙලා යයි. ඒකට හේතුව AI ඩොක්ටර්ස්ලා පැමිණෙන ඔවුන් සාර්ථකත්වයේ සාමාන්‍ය ඩොක්ටර් කෙනෙකුට වැඩි ඔවුන් 30 times advance කියලා කියනවා. ඉතින් රැකියා නැතිවීමක් තියෙන විශාල වශයෙන් මේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ට් හන්දා. ඉතින් මම ඕගලන්ට සීලු දිනාටම කියන්නේ ඒ වගේම ශ්‍රී ලංකාවේ මම දැක්කා ප්‍රවෘත්තියක් 180,000 වගේ රැකියා නැති වෙනවා මේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ට් AI හන්දා. දැන් ඔබ දැම්ම තියා මතක තියාගන්න රොබෝස් වලින් වැඩ කරන්න පුළුවන්, රොබෝට්ස්ලා යූස් කරලා කරන්න පුළුවන් රැකියාව වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් තරම් අලුත් ස්කිල් එකක් ගන්න. ඒකට මම ඔබට හොඳම උදාහරණය තමයි මේ කෙයා ගිව කියන එක. මොන රොබෝට්ස්ලා ආවත් මොන AI ආවත් නැති වෙන්නේ නැහැ. මොකද ඉමෝෂනල් ටච් එක තියෙන හන්දේකින්ද අපි දැන් මේ වෙනකොට මේ ප්‍රොෆෙෂනල් කෙයා ගිවින් කියලා අලුත් මොඩර්න් සිලබස් එකක් හදලා ඒකට අලුත් දේවල් එක්කහු කරලා ඔබව හොඳටම ක්වොලිෆයිඩ් කරන කෙනෙක් බවට පත් වෙලා ලෙවල් A ප්‍රොෆෙෂනල් කෙයා ගිවින් කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙන අලුත්ම දෙයක්. ඔබ කොයි රටක හිටියත් ඒක දැන් කරන්න පුළුවන්. ඉතින් නිරෝෂි මම මේ මොටිවේෂන් එක කරන ගමන් මම ඒකත් කියන්න ඕනේ ජීවිතේ අපි දැන් සර්ච් කරලා බලන්න ඕනේ ඉදිරියේදී AI හන්දා නැති වෙන රැකියාස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒකට හරි වටිනවා ඔබට ඔබගේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක, ඔබගේ කාලය, ඔබ කැප කරන්න ඕනේ චුට්ටක් ඉස්සරහට මොනවද අපි කරන්න ඕනේ කියන එක. ඒකෙන්ද අපි හැම වෙලේම ප්‍රශ්නෙට ප්‍රශ්නකින් පිළිතුරු දෙන්න යන්න එපා. ප්‍රශ්න හැම වෙලේම පිළිතුරු සොයන්න, ප්‍රශ්න ගැනම හිත හිත ඉන්න නැතුව පිළිතුරු හොයන්න. එතකොට ඔබ දන්නේම නැතුව ඔබ හැම වෙලේම ඔබට සොලූෂන්ස් එනවා. ඔබට ප්‍රශ්න කියන එක ඇත්තටම ඔයාගෙන් පලා ගිහිල්ලා ඔබට සොලූෂන් තමයි එන්නේ. ඔබට ලොකු මොටිවේෂන් එකක් එනවා. අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කියනවා don't let problem to become the captain and you should become the captain of the problem, right? ඉතින් ප්‍රොබ්ලම් එකට කවදාවත් කැප්ටන් වෙන්න දෙන්න එපා. ඔබ කැප්ටන් වෙන්න, ඔබ කැප්ටන් වෙන්න නම් ඔබ හැම වෙලේම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සොලූෂන් හොයන්න. නිතරම සොලූෂන් ගැනම හිතන්න. ඒතර ඔබගේ බ්‍රේන් එක නිතරම සොලූෂන් ගේන කෙනෙක් බවට පත්. අපි දැන් උදාහරණස ගත්තොත් එහෙම අපි හිතන්න අපි නිකන් හිතනවා යම් කිසි අපි මං ඉස්සලා කිව්වා වගේ ජෙම් පිළිබඳව ඔබට අදහසක් තියෙනවා. ජෙම් පිළිබඳ ඉගෙන ගන්න. ඔයා බලන්න මේ ඇල්ගොරිතම් එකේ ඔබගේ ෆෝන් එකේ තනිකරම ඔබට ජෙම් පිළිබඳව තමයි කෝසස් ගැන, ජෙම් පිළිබඳව තමයි ඔබට වීඩියෝස් ගොඩාක් අප්ලෝඩ් වෙන්නේ. මේ මොකද්ද මේකට කියන්නේ? මෙන්න මේකටත් කියනවා මේ බ්‍රේන් එක වෙලෙම ඔබව ආසා සිටිනා වගේම ඇල්ගොරිතම් එකෙන් මේ ෆෝන් එක පවා ඔබව ෆීල් වෙනවා, රයිට්? ෆෝ ෆීල් වෙනවා ඔබට අර හිතන දේ තමයි ෆෝන් එකේ තම් වෙලෙම ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් අන්න ඒකට ඒකයි කියන්නේ වඩා හරිය වටිනවා ජීවිතේ මේ පොසිටිව් තින්කින් කියන එක. නිකම්ම නිකන් නෙමෙයි ඒක කියන්නේ. මේ විශ්වය කවදා හරි ඔබ පොසිටිව් තින්කින්ම හිතනවනම් විශ්වය කොච්චර ඔයාට දුක් වේදනා දුන්නත් දීලා අර ඔබගේ අරමුණ එයා ඉෂ්ට කරනවා කවදා හරි. එක පාටම ඉෂ්ට කරන්නේ නැහැ කොයි වෙලාවකරි. ඔබට ගොඩාක් ප්‍රශ්න දීලා කොච්චර ප්‍රශ්න දුන්නත් ඔබ කාගෙන ඉදිරියට යන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම අර ඇරෙන දොර පෙන්නනවා. ඒකෙන්ද කිසිම ප්‍රශ්නකෙදී කිසිම දෙයකදී හිතන්න එපා මට මේ දේවල් වෙන්නේ මටමයි, අයියෝ මගේ ජීවිතේ විනාසයි, මට ප්‍රශ්නමයි වෙන්නේ කියලා හිතන්න එපා. ඒ ප්‍රශ්න අතරින් අනිවාර්යයෙන්ම ආඩ පිළිතුරක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉවසගෙන ඔබට ඉන්න වෙනවා. රයිට්, ඉවසීම තමයි තියෙන්නේ. නැහැ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා ඔය කියන්නේ. ඒක සාමාන්‍ය වචනයක් නෙමෙයි, අනිවාර්යෙන් සැනසීම ලැබෙනවා. හැබැයි ආ ඉවසන්න ඕන පුළුවන් තරම් ඉවසලා මේ ඇරෙන දොර ඇරෙනකම් බලන් ඉන්නවට අනිවාර්යෙන් ඇරෙන දොරක් පෙන්නනවා. ඒක කොහොම හරි වටහා ගන්න මේ දොර තමයි මට පෙන්වන්නේ කියලා. ඉතින් ඒක ඔබට ඉවසන්න පුළුවන් නම්, ඔබ පොසිටිව් තින්කින් නම්, ඔබගේ බ්‍රේන් එකට ඔබ හැම වෙලේම පොසිටිව් දේවල් දෙනවා නම් නිරෝෂි අනිවාර්යයෙන්ම ජීවිතයේ සාර්ථකත්වයක් කරා යන්න පුළුවන්. මම අවසාන වශයෙන් කියන්නේ මේ AI තාක්ෂණය හින්දා ගුණනිකුත් දේවල් හන්දා ඉදිරියේදී රැකියා පවා නැති වෙනවා. ඉතින් එතනදී ඔබ ඔබගේ පොසිටිව් තින්කින් ඩෙවලොප් කරලා අලුත් දේවල් හිතන්න බ්‍රේන් එකට ඉඩ දීලා ඕනතරම් දේවල් තියෙනවා ඔබට ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා කරගෙන යන්න. නිරෝෂි, ඉතින් මම නැවතත් ප්‍රාර්ථනා කරනවා මම මේ වගේ මොටිවේෂන් වීඩියෝ වලින් ඉදිරියේදී ගොඩක් දේවල් අලුත් දේවල් අරගෙන ඔයගලන්ට පැවෙන්නවා. නිරෝෂි, එහෙනම් සුභ දවසක් ඔබටත්, ඔබගේ රේඩියෝ චැනල් එකටත්. දිනෙන් දින ඔබට අලුත් දේවල් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි.
අනාගත నలముదు సువగే నిధన మలే మతమరణము సువగలే వలనే మాలంగటము తబలంగుదా ఇందిన్న నిహలను అనుపియా మా సీతారో సతతన నిందే నూపురవో దే ఆసులంగిల్లే పదనం అవదీనువే కుసుంకకుల నిధనాతురా
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලැබෙන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
आदि चिन्हरे के तीरनी मुतुले
सारू बुदारू आजु भूमि आई आजु भूमि आई
माने कैसे बोलो गवे निधान वे
आगे कैसे बोलो गवे निधान वे
ऐसे ए अभी जाते नाम యశో గీత జయ
your interests on planetaudio.org.nz.
If you want to complain about a program broadcast on 104.6 Planet FM, you may do so within 20 working days from the day after the program was broadcast. You must be specific about the program name, the day and time it was broadcast, and which of the codes of broadcasting practice you believe has been breached. For more information about how to make a formal complaint, go to bsa.govt.nz or write to Broadcasting Standards Authority, P.O. Box 9213 Wellington. Or you can phone us here at Planet FM on 815 8600, write to us at P.O. Box 440215 Point Chevalier, Auckland 1246, or email us info@planetaudio.org.nz.
ਆਓ ਸਾਰੇ ਇਕੱਠੇ ਹੋ ਕੇ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ ਪਾਈਏ, ਦਿਲਾਂ ਦੇ ਵਿੱਚ ਪਈਆਂ ਦੂਰੀਆਂ ਨੇੜੇ ਹੋ ਮਿਟਾਈਏ। ਤੁਹਾਡਾ ਆਪਣਾ ਮਨਪਸੰਦ ਪ੍ਰੋਗਰਾਮ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ ਹਰੇਕ ਫਰਾਈਡੇ 11:35 ਤੋਂ ਲੈ ਕੇ 1:30 ਤੱਕ ਹਰਪਾਲ ਸਿੰਘ ਪਾਲ ਦੇ ਨਾਲ 104.6 ਪਲੈਨਟ FM ਦੇ ਉੱਤੇ। ਸੁਣਨਾ ਨਹੀਂ ਭੁੱਲਣਾ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ।
அந்த தமிழ் இன்பத் தமிழ் எங்கள் உயிருக்கு நேர், உயிருக்கு நேர்.
நாடகம், செய்திகள் இட பல்துறை நிகழ்ச்சிகளை தாங்கி வரும் வானொலி முத்தமிழ் ஓசையை ஒவ்வொரு சனிக்கிழமை காலையும் 7:15 முதல் கேட்க தவறாதீர்கள்.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website planetaudio.org.nz and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for